SBS live streams and podcasts are supported by advertising.
ඔබ SBS සිංහලකුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ය ඔක්තෝබර් මාස 18 වෙනිදා සිකුරාදා හැමනම් මේ සිකුරාදා අපි එක්වෙන්නේ ලෝකපුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තාවනු තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගයත් එක්ක. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අද දවසේදී අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධත්වින් වාර්තා වුණු උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙම. ආයුබෝවන් අමල්, සුබදාසනක්.
ආයුබෝවන් නිපුන.
හොඳයි අමල්, අපි ඊශ්‍රායෙල් සහ හිස්බුල්ලා සංවිධානය අතර ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව තමයි අද දවසේදී මුලින්ම අවධානයක් යොමු කරන්නේ. විශේෂයෙන්ම සාමසාධක බටයින්ට එරෙහිව මෑත කාලිනව සිද්ධ වුණ ඊශ්‍රායෙල් දැඩි ප්‍රහාර හෙළා දකින බවට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට දායක වන රටවල් 40ක් සෙනසුරාදා දවසේදී සඳහන් කරා. මේ ඊශ්‍රායෙල් එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික එක්සත් ජාතීන්ගේ සාමසාධක බටයින් දෙදෙනෙකුත් තුවාල ලබලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි මේ ගැන සඳහන් වෙන තොරතුරු ගැන එහෙමනම් මමල් මුලින්ම අවධානයක් යොමු කරමු.
ඔව් නිපුණ, මේක ලෙබනනයත් ඊශ්‍රායලයත් අතර දේශ සීමාවේ ඊශ්‍රායල් හමුදාව අලුතෙන් පාබල හමුදා සටන් මෙහෙයීමත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මුරකුටි ආසන්නයේ ඊශ්‍රායල් හමුදා යුද ටැංකි ඔවුන්ගේ මෙහෙයුම ආරම්භ කළා තිබුණයි කියලා සඳහන් වුණා. ඒ එක්කම ඒ සමහර යුද ටැංකි සාමසාධක කුටි ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළයි කියලා. මේ එක ප්‍රහාරයකදී සාමසාධක සෙබළුන් 5 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. ඒ 5 දෙනකින් 3 දෙනෙක් ශ්‍රී ලාංකීය යුද හමුදාවෙන් යවපු බටපිරිස් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් දැඩි ලෙස මේ විවේචනය කළා තියෙනවා. ඒකම ඔබ කිව්වා වගේ මේ වෙනකොට රටවල් 40ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා ඊශ්‍රායලට විරුද්ධව මේ ආකාරයට සාමසාධක හමුදා ඉලක්ක කරගෙන කරන ප්‍රහාර නවත්තන්නටයි කියලා. ඉතින් මේකට උත්තරයක් හැටියට ඊශ්‍රායලයේ ඉල්ලීමක් කළ තිබුණා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ලෙබනනයේ දැනට රඳවා තියෙන ප්‍රදේශවලින් වහාම ඉවත් වෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම සාමසාධක හමුදා ප්‍රතික්ෂේප කළ තිබුණා. නමුත් මේ වෙනකොට යුරෝපය රටවල් හැටියට ෆ්‍රාන්සය, ඉතාලිය, ඒ වගේම ස්පාඤ්ඤ බොහොම දැඩි ලෙස මේ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයේ විවේචනයට ලක් කළ තියෙනවා. ඊට අමතරව මේ අපේ කලාපීය ආසියානු කලාපීය වශයෙන් බැලුවොත් චීනය, ඉන්දියාව, ඒ වගේම ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය වගේ රටවලුත් බොහොම දැඩි ලෙස ඊශ්‍රායල විවේචනය කළා තියෙනවා. මේ විදිහට සාමසාධක හමුදා ඉලක්ක කිරීම කිසිසේත්ම පිළිගන්න බැහැයි කිය.
ඔමල්, ඒ වගේම හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කරපු ඊශ්‍රායලයේ අලුත්ම ප්‍රහාරවලින් දැඩි විනාශයක් මේ සතියේදී සිද්ධ වුණා. ඉතින් අපිට වාර්තා වුණේ මේ ප්‍රහාරවලින් ලෙබනනයේ නගරාධිපතිවරයෙකුත් මිය ගියා කියන පුවත. මේ ගැන මොනවද සඳහන් වෙන්නේ අමල්?
ඔව් නිපුණ, මේ ඊශ්‍රායලය සිදු කරපු ගුවන් ප්‍රහාරවලින් මෙතෙක් සිදු කළා තියෙන දැවැන්ත ප්‍රහාර දිහා බලපුවම මේක තමයි ප්‍රථම ප්‍රහාරය ලෙබනනයේ රජයට අයිති ගොඩනැගිල්ලක් ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරය. ඉතින් මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ප්‍රදේශයේ පුරපතිවරයා ජීවිතක්ෂයට පත් වුණායි කියලා සඳහන් වෙනවා. තවත් පුද්ගලයන් 5 දෙනෙකුත් ඔහුත් සමග මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මෙතන තවත් විශේෂ කාරණාවක් තමයි මේ කණ්ඩායම මේ ප්‍රදේශයේ ඇති වෙලා තියෙන මේ යුදමය තත්ත්වයත් එක්කලා මේ ප්‍රදේශයේ ඉන්න සරණාගතයන්ට සහන සැලසීම සඳහා, ඒ අත්‍යවශ්‍ය සහන සැලසීම සඳහා ඒ කටයුතු සම්පාදනය කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ විදිහට මේ ප්‍රහාරය ඊශ්‍රායල් ගුවන් හමුදා විසින් මේ ප්‍රහාරය එල්ල කළ තියෙන. ඉතින් මේකත් මේ යුද්ධේ විශේෂයෙන්ම ලෙබනනයට එරෙහිව ඊශ්‍රායලෙ දැන් ඇති කළ තියෙන ඒ පාබල හමුදා මෙහෙයුමට අමතරව ඒ ගුවනින් එල්ල කරන ප්‍රහාරත් එක්ක බලපුවාම මේක අලුත් තත්වයකට මේ යුද්ධය දැන් නැඹුරුන බවක් පේනවා. මොකද අපි නිපුණ දැන් බැලුවොත් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට කරපු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර හැටියට ඊශ්‍රායලයේ දිගින් දිගටම මේ යුද්ධය උත්සන්න කිරීම නිසා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දැන් ලෙබනනයේ ඔවුන් මේ මෑත කාලෙදි විතාප සති කිහිපයකට කලින් තමයි ලෙබනනයේ මේ පාබල හමුදා මෙහෙයුම් යත් කළ තිබුණේ. ඒ බෙහෙවුම් වලින් මේ වෙනකොට ලෙබනනය තුළ 1370කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒකම අපි දන්නවා මේ ගාසා තීරයේ දැන්ට අවුරුද්ධකට වැඩි කාලයක් තියෙන මේ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් හැටියට ඒ ගාසා තීරෙත් 42,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒකේ අති බහුතරය කාන්තාවන් සහ ළමුන් කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඒ එක්කම බටහිර යුරෙත් ඊශ්‍රායල් හමුදා විසින් කරන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට 700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා ස්ථාන වෙනවා. ඉතින් අපි මේක සංසන්දනය කරන්න පුළුවන් හමාස් සංවිධානයේ ඒ අවුරුද්දේ ඔක්තෝබර් 7 වෙනිදා කරපු ප්‍රහාරයෙන් 1206 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඊට අමතරව 100කට අධික පිරිසක් මේ වෙනකොට ඊශ්‍රායල් වැසියන් ප්‍රාණ අපකරුවන් හැටියට හමාස් සංවිධානයේ බාරේ තවමත් ඔවුන් රඳවාගෙන සිටිනවා.
හොඳයි, අපි දැන් බ්‍රිතාන්‍ය පැත්තට තමයි යන්නේ. දැන් මේ අතරතුරේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බද අද දවසේදී සඳහන් කළේ අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල් අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පනවන්න බ්‍රිතාන්‍ය රජය සලකා බලමින් මේ වෙද්දි ඉන්නවා කියන කාරණාව. මේ ගැන මොන වගේ තොරතුරු දමල් මේ වෙද්දි අපිට වාර්තා වෙලා තියෙන්නේ?
ඔව්, මෙතන නිපුණ බ්‍රිතාන්‍යයේ අලුත් රජය කම්කරු පක්ෂයේ ඒ අලුත් රජය ඔවුන් සඳහන් කළේ ඔවුන් මේ වෙනකොට ඊශ්‍රායල් ඇමතිවරු දෙදෙනෙක් බොහොම දැඩි ලෙස මේ යුද්ධය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශත් ඒ එක්කම සාමාන්‍ය වැසියන්ට වෙන හානිය ඒවා සාමාන්‍යකරණය කරන්නටත් ඒවා සාධාරණීකරණය කරන්නටත් ඔවුන් ගත්තා වූ උත්සාහයන් නිසා ඔවුන්ට සම්බාධක පනවීම ගැන දැනට ඔවුන් සාකච්ඡා කරමින් ඉන්නවා කියලා සඳහන් කළා. අතරම මේ යෝජනාව ඇවිල්ලා තියෙන්නේ මීට කලින් තිබුණු කොන්සර්වටිව් පක්ෂයේ රජේන් එහෙම නැත්නම් ඩේවිඩ් කැමරන් කියන විදේශ අමතිවරයාගේ මූලිකත්වයෙන් තමයි මේ යෝජනාව මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එය ක්‍රියාත්මක කිරීමට දැන් කම්කරු පක්ෂයේ ආණ්ඩුව සූදානමින් ඉන්නවා කියලා කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයා මේ පෞගිය සතියේදී එක පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඉතින් මීට කලින් අවස්ථාවලදී බ්‍රිතාන්‍ය ඊශ්‍රායලය සම්බන්ධයෙන් සීමිත සම්බාධක ප්‍රමාණයක් පැනවීම සම්බන්ධයෙන් සලකා බලලා තියෙනවා. ඒකම ප්‍රංශයත් ඒ විදිහටම යෝජනා කරලා තියුණා. විශේෂයෙන් ඊශ්‍රායලයට යුධ ආධාර ලබා දීම සම්බන්ධයෙන් යම්කිසි සීමාවක් පනවන්නට ඕනේ කියලා. මොකද ඊශ්‍රායලයේ දිගින් දිගටම සටන් විරාමයක් ප්‍රතික්ෂේප කිරීම නිසා. එකම තවත් දෙයක් සිද්ධ වුණා මේ පහුගිය සතියේ නිපුණ, විශේෂයෙන්ම ගාසා තීරයේ ඉන්න සරණාගතයින්ට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඉස්රායලයේ විසින් බාධා පමුණුවලා තිබුණා. ඒ දිනකට යවන ආහාර ලොරි ප්‍රමාණය සීග්‍රෙන් අඩුවලා තිබුණා. සාමාන්‍යයෙන් දිනකට 300ක් විතර ට්‍රක් රථ ගාසා තීරයට යවන්න සැලසුම් කළ තිබුණට ඒක පහුගිය කාලේ ඉතාමත්ම අඩු තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පහුගිය සතියේ ඇමරිකාව අනතුරු ඇඟවීමක් කරා ඊශ්‍රායලයට. ඔවුන් ගාසා තීරයට අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍ය වැසියන්ට ඒ ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් බෙහෙත් ද්‍රව්‍ය යවන්නේ නැත්නම්, මාසයක් තුලදී ඒවා නැවත යථා තත්ත්වයට පත් කරන්නේ නැත්නම් ඊශ්‍රායලයට ඇමරිකාව විසින් ආයුධ සැපයීම අත්හිටවන වේ කියලා. ඉතින් මේක ඇත්තටම මේ යුද්ධයේ විශේෂම අවස්ථාවක් වෙනවා. මොකද ඇමරිකාව මෙවැනි තර්ජනයක් එල්ල කරපු ප්‍රථම අවස්ථාව හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊශ්‍රායලය ඊයේ සහ පෙරේදා වෙනකොට ගාසා තීරයට යැවීමට ඉඩ දෙන ට්‍රක් රථ සංඛ්‍යාව වැඩි කරයි සඳහන් කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම ජෝර්ඩනින් ලබා දෙන ඒ මානුෂීය ආධාර නැවතත් ගාසා තීරයට යැවීමට ඔවුන් සැලසුම් කළයි කියලා. ඉතින් බ්‍රහස්පතින්දා වෙනකොට දිනකට ට්‍රක් රථ 150කට ආසන්න ප්‍රමාණයකට යන්න අවසර දුන්නයි කියලා. ඉතින් මීට කලින් අවස්ථාවලදී ඒක සාමාන්‍ය වශයෙන් නම් 300ක් විතර තියෙන ඕන දවසකට. නමුත් ඊශ්‍රායලයේ මේක අඩු කළා තියුණා, 50කටත් අඩු ප්‍රමාණයකට මේක සීමා කළා තියුණා. ඉතින් ඇමරිකාවේ අර ආයුධ සැපයීම නවත්වනවායි කියන ඒ තර්ජනයත් එක්කලා ඊශ්‍රායලයේ මේ අවස්ථාවේදී ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් ඒ ඔවුන් පහුගිය සති කිහිපය අනුගමනය කරපු ප්‍රතිපත්තිය ලිහිල් කරන්නට එකඟ වෙලා තියෙනවා.
හොඳයි, අපි දැන් ඉන්දියාව සම්බන්ධයෙන් වාර්තා වුණු පුවතක් ගැන තමයි කතා බහ කරන්නේ. ඇමරිකානු භූමියේ ඝාතන කුමන්ත්‍රණයක් මෙහෙයූ බවට චෝදනා ලැබූ ඉන්දිය බුද්ධිංශ ක්‍රියාකාරිකයෙකු තවදුරටත් ඉන්දිය රජයේ සේවයේ නොමැති බව ඉන්දියාව තමන්ට දැන් වූ බවට තමයි ඇමරිකාව පහුගියදා සඳහන් කරේ. විශේෂයෙන්ම මේ පහුගිය වසරේදී ඇමරිකාව තුළ ඝාතනයක් සංවිධානය කළ බවට ඉන්දිය බුද්ධිංශ වෙත චෝදනා එල්ලවීමෙන් අනතුරුව තමයි මේ ආකාරයෙන් මේ ඉන්දියාව ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. මේ ගැන මොනවද අමල් සඳහන් වෙන්නේ?
නිපුණ, මෙතන ඇත්තටම මේ සිද්ධිය ඇති වෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඇමරිකාව ඔවුන්ගේ පරීක්ෂණ වලින් සුවගත්තයි කියලා වාර්තා කළා ඉන්දිය පුරවැසියෙක්. ඔව්, ඇමරිකාවේ සිටින සීක් ජාතිකයෙක්ව ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නයි කියලා. ඉතින් ඩොලර් 15,000ක මුදලක් දීලා මේ පුද්ගලයෙක් සීක් ජාතික පුද්ගලයෙක්ව ඝාතනය කරන්නට සැලසුම් කළා කියන චෝදනාව මත ඇමරිකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කරා යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් කටයුතු කරන්නටයි කියලා. ඉතින් මේ පුද්ගලයා ඉන්දියාවේ බුද්ධි අංශවලට සම්බන්ධයි කියලා තමයි චෝදනාව එල්ල වුණේ. ඔහු ඉන්දියාවේ අපි RAW හැටියට හඳුන්වන, එහෙම නැත්නම් රිසර්ච් ඇන් ඉන්ටෙලිජන්ස් වින්ග් කියන ඒ බුද්ධි අංශයේ අනුයුක්ත නිලධාරියෙක් කියලා තමයි ඔහු හඳුන්වලා තිබුණේ ඇමරිකාව විසින්. ඉතින් මේකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව සඳහන් කළා තියෙනවා මේ නිලධාරියා සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරලා ඔහුව දැන් සේවයෙන් පහ කරලා තියෙනවා කියලා. ඊට අමතරව ඉන්දියා මාධ්‍යත් වාර්තා කළ තිබුණ මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන ඔහුට එරෙහිව ඉන්දියාව තුළ කටයුතු කිරීමට නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර අරන් තියෙනවා කියලා. ඉතින් මේක ගිය අවුරුද්ද නොවැම්බර් මාසයේ වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මේ විදිහට ඉන්දියාව ඇමරිකාවත් එක්ක බොහොම සුහදව ඒ ඇමරිකාව කළ ඉල්ලීමට අනුගත වෙමින් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකට ප්‍රතිචාරයක් හැටියට ඇමරිකාව සඳහන් කළා ඔවුන් සෑහීමකට පත්වෙනවායි කියලා ඉන්දියාව ගත්ත පියවර සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රශ්නය විසඳීම සඳහා ඔවුන් ඉන්දියාවට ස්තුති කරලා තියෙනවා. ඒ අවශ්‍ය පරිදි ඒ කටයුත්ත සෑහීමකට පත්වන විදිහට ඒ ප්‍රශ්නය විසඳුවයි කියලා.
මල් දැන් මෙවැනි ආකාරයේ කුමන්ත්‍රණයක් කැනඩාවෙත් මෙහිවූ බවට ඉන්දියාවට චෝදනාවක් එල්ල වුණා. දැන් කොහොම නමුත් ඇමරිකාවට දක්වන ප්‍රතිචාරයට සාපේක්ෂව මේ සම්බන්ධයෙන් ඉන්දියාව කැනඩාවට යම් වෙනස් ආකාරයක ප්‍රතිචාරයක් දක්වනවා කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. මේ ගැන එහෙමනම් අපි අවසන් වශයෙන් කතා කරමු අමල්.
ඔව් නිපුණ, මේක ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන විදිහත් කැනඩාවත් එක්ක ඉන්දියාව ගනුදෙනු කරන විදිහත් රාජතාන්ත්‍රික මට්ටමින්. අපි දන්නවා ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නය ඇති වුණාම විසින් ගිය අවුරුද්දේ ජූනි මාසයේ තමයි කැනඩාව තුළ ඉන්දියානු සම්භවයක් ඇති නැත්නම් මේ සීක් ජාතිකයෙක් ඔහු ඝාතනයට ලක් වෙනවා. ඔහු වෙනම සීක් රාජ්‍යයක් ඉන්දියාවේ වෙනම සීක් රාජ්‍යයක් වෙනුවෙන් කාලිස්තාන් කියන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී හිටපු කැනඩියානු පුරවැසියෙක් ඔහු ඝාතනයට ලක් වෙනවා. ඉතින් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව කරපු පරීක්ෂණවලදී ඔවුන් සඳහන් කළේ මේ ඝාතනය පිටිපස්සේ ඉන්නේ ඉන්දියාවේ බුද්ධි සේවය කියලා. ඉතින් එතන ඇතිවෙච්ච ගියවුරුද්දේ ඇතිවෙච්ච මතභේදය අනුව මේ දෙරට අතර රාජතාන්ත්‍රික මට්ටමේ විශාල ආරවුලක් ඇති වෙලා එකිනෙකාගේ තානාපති නිලධාරීන් රටෙන් නැරපෙන්නට කටයුතු කළ තිබුණා. නමුත් මේ කටයුත්ත ඊට පස්සේ ඉන්දියාව පියවර අරගෙන තිබුණා කැනඩියානු පුරවැසියන්ට ඉන්දියාවට ඇතුළු වෙන්නට වීසා නොදෙන තත්වයට මේ ප්‍රශ්නය දුරදිග ගියා. පසුව කාලයක් ඇවෑමෙන් මේ ප්‍රශ්නේ විසඳිලා දෙරට අතර සම්බන්ධතා යථා තත්ත්වයට පත් වෙමින් තියෙනකොට තමයි අලුතෙන් මේ චෝදනාවක් එල්ල වුණේ. කැනඩියානු රජය සඳහන් කළ තිබුණා ඔවුන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට ඔවුනට නිශ්චිත වශයෙන්ම මේ ඉන්දියානු උද්‍යංශය විසින් මේ ඝාතනය සිද්ධ කළයි කියලා. ඉතින් ඒකට බොහොම දැඩි ලෙස ඉන්දියාව ප්‍රතිචාර දක්වලා දැඩි ලෙස ඒක ප්‍රතික්ෂේප කරලා මේ වෙනකොට දෙරට අතර තානාපතිවරුන් නැවතත් එකිනෙකා නෙරපාගෙන ඒ එක්කව කැනඩාව සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ඉන්දියාව කටයුතු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අර මුලින් ඇමරිකාවත් එක්ක කටයුතු කරපු ආකාරයට හාත්පසින්ම වෙනත් විදියකට එකම කාරණාවක් සම්බන්ධයෙන් දෙවිධයකට කටයුතු කරන්න ඉන්දියාව මේ වෙලාවේ යොමු වෙලා තියෙනවා. ඒ එක්කම ඉන්දියාව බොහොම දැඩි ලෙස චෝදනා කරලා තියෙනවා කැනඩියානු අග්‍රාමාත්‍යවරයා ට්‍රූඩෝ සම්බන්ධයෙන් ඔහු වගකීමකින් තොරව රාජතාන්ත්‍රික කටයුතු වගකීමකින් තොරව සිදු කරනවා කියන ඒ චෝදනාවත් ඔහුට එල්ල කරලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින් මුස්තුතිවන්ත වෙනවා. අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු අපිට සමීප කරාර. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. ආයුබෝවන් අමල්, සුබ දවසක් ඔබට.
ආයුබෝවන් නිපුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.